කතානායකර විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඉස්මායිල් මුතු මහමුදු මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරින් ඉල්ලා සිටීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත බාර දී ඇති බවත් ඒ අනුව දසවෙනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වූ බව පාර්ලිමේන්තුට දැනුම් දීමට කැමැත්තෙමි. එම ලිපිය දැන් පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් කියවනු ලැබේ.
28 November 2025. The Secretary General of Parliament, Parliament of Sri Lanka, Sri Jayawardenepura Kotte. Dear Secretary General, resignation from the position of Member of Parliament. I hereby tender my resignation as a Member of Parliament of the Democratic Socialist Republic of Sri Lanka, appointed through the National List of the Samagi Jana Balavege SJB, with immediate effect. I wish to place on record my sincere gratitude to the Honourable Speaker, the Secretary General, the staff of Parliament and my fellow members of Parliament for the support extended to me during my tenure. Kindly take the necessary steps to formalize this resignation lawfully. Thank you. Yours faithfully, Ismail Muthu Mohammed, Member of Parliament.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන ඉලක්කම් 31 හා 30 රෝමන ඉලක්කම් 32 කොටස් දෙවෙනි කාණ්ඩයේ රෝමන ඉලක්කම් 27 කොටස සහ නවවෙනි කාණ්ඩයේ රෝමන ඉලක්කම් 18 සහ 19 වෙනි කොටස් මම ඉදිරිපත් කරමි. කර පාර්ලිමේන්තු සභා නායකතුමා.
ගරු කතානායකතුමනි, කී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 10 වෙනි කාණ්ඩයේ ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ පරිපාලිත සමාගමක් ලෙස පැවති ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යා ආයතනය ඇපෙන් සීමිත සමාගමක් ලෙස පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය අවිධිමත් භාවය හා එහි බලපෑම සම්බන්ධයෙන් සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the regulations made by the Minister of Finance, Planning and Economic Development under Section 71 of the Value Added Tax Act No. 14 of 2002 regarding the management of the Value Added Tax Refund Fund and published in the Gazette Extraordinary No. 2460/44 of 31st October 2025. I move that these regulations be referred to the Committee on Public Finance. I present the proclamation made and published in the Gazette Extraordinary No. 2464/29 of 28th November 2025 and scheduled thereto by virtue of the powers vested with the President in terms of Section 2 of the Essential Public Services Act No. 61 of 1979 and note on supplementary allocations from the Development Activities Program appearing under Expenditure Head No. 240 of the Department of National Budget for the period from 1st October 2025 to 31st October 2025 in terms of Section 6(1) of the Appropriation Act No. 3 of 2025.
ගරු වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2023-24 වර්ෂය සඳහා සීමා සහිත කළු බෝ විටියාන තේ කර්මාන්ත ශාලා සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ කුෂ්කර්මය සහ සම්පත් හිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිවැල් ගැන්වීම් අමාත්‍යතුමා.
Honorable Speaker, I present the report on the submission of observation and steps taken in terms of the Standing Order 119-4 of the Parliament with regard to the matters mentioned on the Department of Samudra Development in the report of the Committee on Public Accounts which was presented to Parliament. I move that this report be referred to the Committee on Public Accounts.
කාර්ක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on the Citizen Budget, National Budget 26, Key Expenditure Components by Ministry, Budget Estimates 2026, Budget Economic and Fiscal Position Report 2026, Mid-Year Fiscal Position Report 2025, tax expenditure statement 2024-25, medium-term debt management strategy 26-30, and annual borrowing plan for 2026, major public investment projects 26-28, card information public sector 2025, regulations under 71 Redwood section 52 of the Colombo Port City Economic Commission Act number 11 of 2021, rules under section 32 Redwood section 25 of the excise ordinance chapter 52 regarding excise license fees, regulations under section 20 Redwood section 41 and 14 of the Import Export Control Act number 1 of 1969 as amended by Acts number 48 of 1985 and number 28 of 1987, supplementary estimate number 4 of 2025 head 243 program 1 for the financial year commencing on 1 Jan 2025 and ending on 31 December 2025 under the Ministry of Finance, Planning and Economic Development, Strategic Development Projects Amendment Bill, regulations under section 20 Redwood section 41 and 14 of the Import and Export Control Act number 1 of 1969 as amended by Acts number 48 of 1985 and number 28 of 1987, order under section 2 and 5 of the Special Commodity Levy Act number 48 of 2007 relating to Special Commodity Levy, resolution under section 10 of the Custom Ordinance chapter 235 relating to import duties published in the Gazette 2457/6 of 9 October 2025, resolution under section 10 of the Custom Ordinance chapter 235 relating to import duties published in the Gazette of 2461/47 November 2025, regulation under section 6 of the Value Added Tax Act number 14 of 2002 as amended by the Value Added Tax Amendment Act number 19 of 2019 relating to the value of goods imported, and order under section 3.3 of the Ports and Airport Development Levy Act number 18 of 2011 which were referred to the said committee. මට විනාඩියක් දෙන්න කරු කතානායකතුමා ඔබතුමා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න අපේ කමිටුව අද හම්බ වෙන්නේ 50 වෙනි වතාවට හරි අපි හොලිඩේස් වලත් හම්බුණා දැන් අද කතා ගරු අගමැතිතුමිය ඉදිරිපත් කරා හදිසි ප්‍රශ්නයක් අපි එක ගන්නවා අපි හෙටම අරන් හෙටම ඔබතුමාලට ඒක සම්මත කරලා දෙනවා අද කැබිනට් එකේ පාස් කරා කිසි අවුලක් නැහැ හරි අපි හොලිඩේස් කියලා දැන් බලන්න අද අපි කමුට ආයෙත් කතා කරා මොකද NMR එකේ මේ වේවර් එක අර රෙජිස්ට්‍රේෂන් වේවර් එක ඒක ඇවිල්ලා තියෙන්නේ සැප්තැම්බර් මාසේ 9 වෙනිදා අපිට ඊයේ පෙරේද කතා කරලා කියනවා හෙටට කලින් අදට කලින් අප්‍රූව් කළා හෙටට කලින් අප්‍රූව් කළා ඕනේ කියලා ඉතින් සැප්තැම්බර් මාසේ 9 වෙනිදා නම් අද වෙනකම් අපිට ඉන්නේ අවුරුද්දක් තිස්සේ ඉල්ලුවා එක කන්සල්ටන්ට් කෙනා ඉන්නේ තව ජූනියර්ස්ලා දෙන්නෙක් ඉන්නවා ඒ ජූනියර්ස්ලා දෙන්නගේ පඩිත් හරියට ගෙවෙන්නේ නැහැ කොහොමද කරන්නේ අපේ පබ්ලික් පාර්ලිමේන්ටරි බජට් ඔෆිස් එක ඉල්ලලා ඒකට ඇලකේෂන් තියෙන රුපියල් මිලියන 9යි අපි වැඩ කරන්න සූදානම් අපිට මේ වල අමතර පඩි ගෙවන්නවත් වාහන දෙන්නවත් ස්ටාෆ් දෙන්නවත් මොකක්වත් නැහැ සම්පූර්ණ ස්වේච්ඡාවෙන් මේ වැඩේ කරන්නේ රා 12ක වෙනකන් අපි කරනවා අවුලක් නැහැ හැබැයි කරුණා කරලා ඔබතුමාලගේ සහයෝගය අපිට දෙන්න හරි 50 වතාවක් මම කියනවා ඊට පස්සේ ෆොරින් ඩෙලිගේෂන් හම්බුණා World Bank IMF US Congress ඊට පස්සේ සෙමිනා කරා ඊට පස්සේ බිල්ස් 10ක් ඕඩර්ස් 17ක් රෙගුලේෂන් 28ක් රිපෝට් 22ක් නොටිෆිකේෂන් 6ක් රූල්ස් 3ක් රෙසලූෂන් 5ක් වර්ක් ප්‍රෝග්‍රෑම් 2ක් බජට් එස්ටිමේට් 2ක් සප්ලිමෙන්ටරි 5ක් ඊට පස්සේ මේ වගේ ඉදිරිපත් කරන නොයෙකුත් රෙගුලේෂන් පාස් කරා ඕවර්සයිට් රිවියුස් කරා පර්ෆෝමන්ස් රිවියුස් කරා සෙන්ට්‍රල් බැංකුවත් එක තුන් පාරක් හම්බ වුණා ඊට පස්සේ බජට් එකට අදාළ විශේෂ වාර්තා ඉදිරිපත් කරා So what I'm saying is, Honorable Speaker, we are happy to do this, but we need the support of Parliament to carry out this work. එකම කමිටුවක් 50 වතාවක් හම්බ වෙලා නැහැ. ඔය මම කියන්න කැමති අපි ආණ්ඩුවේද විපක්ෂයේද කියලා නෙමෙයි සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා ඉතාමත්ම ඕනකමෙන් සම්බන්ධ වෙනවා මේ වැඩේට. හරි අපි කිසිම දේශපාලන ભેදයකින් තොරව මේ වැඩේ කරගෙන යනවා. ඉතින් ඒ නිසා මම නැවත වාරයක් ඉල්ලනවා ඊළඟ පාර හම්බ වෙනකොට ගරු කතානායකතුමනි මට ආයෙත් මේක කියන්න දන් ඉඩ තියන්න එපා. ඕක තමයි මට කියන්න අවශ්‍ය.
මහජන
ඔව් අනිත් ගරු කතානායකතුමා අපිට ඕන නම් පුළුවන් මේවා ටග් ගාලා පාස් කරන්න. එහෙම කරන්නේ නැහැ අපි. ඔබතුමා එක හොඳටම දන්නවා. අපි ස්ටඩි කරනවා. අපේ අලුතෙන් ආපු කන්සල්ටන් සහ ඇසිස්ටන්ට් දෙන්න අපේ සිස්ටම් එකක් තියෙන හැම කමිටුවේ මන්ත්‍රීවරුන්ටම ඒවා ලබා දෙනවා. ඒවා ස්ටඩි කරනවා. අනිත් එක මම කැමති ඉල්ලන්නේ ඔබතුමාගෙන් සමහරව එන්නේ නැහැ මේ කමිටු වලට. මම දකිනවා සමහර අපේ චතුරංග ඇමතුමා හැම මෙතන ඉන්නවා. හැම සභාවාරයකටම එනවා. අපේ නිසාන්ත ගරු ඇමතුමා හැම සභාවාරයකටම එනවා. බස්නායක ඇමතුමා හැම සභාවාරයකටම එනවා. හරි? ඊට පස්සේ අබැයි එන්නේ නැත්නම් අයින් වෙලා මේවට සම්බන්ධ වෙන කට්ටියට එන්න කියන්න. මොකද එහෙම නැතුව මේ කොමිටි කරගෙන යන්න බෑ. තුන් පාරක් ආවෙ නැත්නම් කතානායකතුමාව අයින් කළා දාන්න එළියට. මට එක දෙයක් කියන්න ඕනේ මේ 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 අපි ඉදිරිපත් කරා 20ක් විතර එකක්. ඒ තමයි අපි මාස දෙකකට විතර කලින් වරාය මේ මේ කස්ටම් එකට අද අපි ඉදිරිපත් කරා කිව්වා ඔය වාහන 900ක් හිර වෙලා තියෙනවා third country. ඒක තමයි මම ඉදිරිපත් කරේ. මම ඒක ගැන විතරයි කියන්නේ. මම 25ක් ඉදිරිපත් කරා. ඒවා ඩිබේට් එකකින් තොරව ගන්න. ඒ නිසා මට මේක විතරක් පැහැදිලි කරන්න ඉඩ දෙන්න. අපි කිව්වා මේක රී එක්ස්පෝට් කරන්න එපා. මේව ඉරවෝකබල LC තියෙන්නේ. ඒ නිසා වෙන ක්‍රමයක් හොයාගන්න මේ කට්ටියට ඇඩිෂනල් බද්දක් හරි ගහලා මේක රිලීස් කරන්න කියලා. දැන් අවසානයේදී ඊයේ තීරණයක් ගත්තා. හරි. ඔගොල්ලෝ රිලීස් කරන්න වැඩිපුර බද්දක් ගහලා කරා අමතුමා අහගෙන ඉන්නවා ඔළුව වලනවා ඒක පිළිගන්නවා. හැබැයි අපි ඔබතුමාට ගරු කතානායකතුමා අමතුමාට එක එක සජෙස්ෂන් එකක් දෙනවා. ඒ තමයි අපි කෑෂ් ගෙව්වා නම් ඒ ඉම්පෝටර්ස්ලා කෑෂ් ගෙව්වා නම් වාහනේ රිලීස් කරලා ගිහිල්ලා රෙජිස්ටර් කරගන්න පුළුවන්. හැබැයි නීතියක් දාලා එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් එකෙන් ඉරවෝකබල් බැංක් ගැරන්ටි එකක් දුන්නත් ඒ කට්ටියට ඒක රෙජිස්ටර් කරගන්න බෑ. ඉතින් අපේ සභාවේ ගරු ඇමතුමාට යෝජනාවක් අපි ඉදිරිපත් කරා ඊ හැන්දෑවේ. හරි, එහෙමනම් බැංක් ගැරන්ටි එක එන්කෑෂ් කරනකොට ඒකට අදාළ ඉන්ට්‍රස්ට් එකක් එකතු කරා. එතකොට රිලීස් කරපු වාහන මාතන 17ක් කොහෙද තමයි කෑෂ් ගෙවලා තියෙන්නේ. තව 870 ගණන්ක් තියෙනවා රිලීස් කරන්න. ඒ කට්ටියට කෑෂ් ගෙවන්න පුළුවන් නම් කෑෂ් ගන්න, කෑෂ් ගෙවන්න බැරි නම් බැංක් ගැරන්ටි එකක් අරගෙන ඒක ඉන්ට්‍රස්ට් කම්පෝනන්ට් එකක් ඇඩ් කරන්න. එතකොට මේ වාහන 900ම රිලීස් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ කතාව කිව්වේ ගරු කතානායකතුමා ඔබතුමා දන්නවා අපිට මේ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා පාර්ලිමේන්තුවෙන් කාරුණික විලන බොහොමත් ස්තුතියි.
මහජන පෙත්සම් පිළිගැනීම ගරු සභානායකතුමා.
අප මේට එකක් තමයි රජ මුදල්කාරක සභාව පාර්ලිමේන්තුවේ තාමත්ම වැදගත් කාර්යභාරයක් කරන දෙයක්. ඉතින් ඒක ආණ්ඩු පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරු රාශියක් ඉන්නවා. අපි මේට කලිනුත් කුමන දේශපාලන ඉදිරිවාදිකම් අපට එරෙහිව සිදු කළත් අපි ආගය කළා තිබෙනම කාර්ක සභාව කටයුතු. නමුත් නිශ්චිත වශයෙන් ගත්තොත් හැම විටම උපදේශකයන් පිළිබඳ කාරණේ හර්ෂ මන්ත්‍රීතුමා මතු කළා තිබෙනවා. ඒ උපදේශකයන් පිළිබඳව තීන්දුවක් අරගත්තා. ඔවුන්ට ඔවුන් ඇඩ්වර්ටයිස් කරද්දී බඳව ගන්න තිබුණු චක්‍රලේකේ වැටුප්තල අඩුවෙන් තිබුණේ. ඊට පසුව අප දරු කතානායකතුමා මූල සමුදරණ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියේදී ඒ අයගේ දරු කතානායකතුමනි වැටුප් වර්තමාන තත්ත්වයට ගැලපුවා. ඒ නිසා වැටුප් වැඩි කළා තිබෙන්නේ. ඒ නිසා ඒ උපදේශකයන් ලබා දීලා තිබෙනවා. ඒ වගේම අපිට පේනවා අපේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමාලත් ඒකට උපරිම වශයෙන් සම්බන්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ කාරක සභාවක් කටයුතු කරනවා නම් පාර්ලිමේන්තුව අපි කාටත් අයිති තැනක්, ආණ්ඩු පක්ෂ විපක්ෂයට දෙපැත්තටම. ඒ නිසා මම මේ නිශ්චිත වශයෙන් මට කියන්න තියෙන්නේ උපදේශකයන් සම්බන්ධව අලුත්ම වැටුප් තලානුව ගෙවලා තිබෙනවා. ඒ වාහන සම්බන්ධව ගත්තට පස්සේ වාහන සම්බන්ධව යම් කිසි තාක්ෂණික ගැටලුවක් අතරම ඒ උපදේශකයන් විසින් නිරාකරණය කරගත යුතු ඉතාම සරල කටයු කරුණක් තියෙනවා. ඒ සිදු කරගත්තට පස්සේ අපිට ඒ වාහනත් ලබා දෙන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තුවේ හෝ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ඒක තමයි කියන්නේ පාර්ලිමේන්තුවත් අපි හැම කාරක සභාවක්ම කෝප් කාරක සභාව පබ්ලික් අකවුන්ට්ස් හැම එකක්ම මහන්සිලා වැඩ කරනවා කරන්න ඕනි.
මහජන පෙත්සම් පිළිගැනීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක දැන් ගරු මන්ත්‍රීතුමා මේක විවාදයක් කරලා අපි කරගන්න බෑ. ගරු මන්ත්‍රීතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා,
ගරු කතානායකතුමනි, වැල්ලව හඳමාගම යන ලිපිනේ පදිංචි විජේසිංහ වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ඔබ තප්පරතියක් දෙනවා ගරු
ගරු සභානායකතුමාගේ පිළිතුර අගය කරනවා.
මේ වාහනමේ අපිට නෙමෙයි ඒ වැඩකන්න
උපදේශකට
ඒකොල්ලන්ගේ ඒක ඒක විසඳලා දෙන්න කියලා මොකද එච්චර අමාරු පාරක් නෙමෙයි එච්චරයි මං ඉල්ලන්නේ හරි අපිට වාහන අවශ්‍යත් නෑ අපිට දීලත් නෑ
ගරු මන්ත්‍රීමේ ඒ අවශ්‍යතාවය දුන්නා පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්යක සභාවට එමු කරනු ලැබේ ගරු ගායන්ත මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි අද දවසේ ඉදිරි වැඩ කටයුතු වලට යන්නට පෙර මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ මොහොත වන විට මේ දරුණු ඛේදවාචකේ නිසා අපේ රටේම පුරවැසියෝ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා සිටිනවා ඒ ගෞරවය කිරීමක් හැටියට අපි මේ උත්තරීතර සභාවේ පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වෙලා අඩුතරමින් විනාඩියක නිහඬතාවයක් කරමු කියලා මම ඉල්ලීමක් කරනවා
ස්තුති වාටක පිරිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක එක කරු වෛද්‍ය පත්මනාදම් සතිලිංග මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසීමට ප්‍රශ්නාංක දෙක ගරු සිවඥානම් ශ්‍රීධරන් මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසීමට
கௌரவ அமைச்சர் அவர்களை நான் கேட்கிறேன் யாழ்ப்பாண மாவட்டத்தினுடைய 70 உள்ள அரசாங்க பாடசாலைகளின் எண்ணிக்கை எத்தனை என்பதையும் 70 உள்ள சரவணபவா வித்யாலயத்தினுடைய மாணவர்கள் மேற்படி வித்யாலயத்திலேயே
கரு மந்திரித்துமா பிரச்சனை அஹனவா கேள விட்டு கேட்டது
You don't have to read it.
Sorry, okay.
Garu, Honorable Speaker, question A, one. There are two schools in the Elavathiu Island in the district of Jaffna. Question two. There is a school called Saranabhava, the school in Elavathiu Island. Since 1999, this has not been conducted. There are no examinations. It's not been conducted as an examination center. It's not been designated as an examination center. Question three. The students who sit for the O-levels from this school go to St. Anthony's College, the exam center in St. Anthony's College in Kites, to sit for their exams. The main reason for question number four, the answer is the main reason for not declaring this school an exam center is because of the low number of students. I can present the numbers. Since 2015, there has been a decline in the number of students appearing for O-levels at this from this school. In 2022, there were 10 students. 2023, there were 8 students. 2024, 5 students who applied to sit for the O-levels and the number who sat for the O-levels. For such a low number, we generally don't have declare the school exam center. They are sent to the closest exam center in Kites.
கௌரவ பிரதம அமைச்சர் அவர்களே இந்த இந்த தீவில் உள்ள மாணவர்கள் நீங்கள் சொன்னது போல ஊராத்துறை அந்தோனியார் வித்தியாலயத்தில் தான் வந்து அவர்கள் பரீட்சை எழுத வேண்டும் ஆனால் அவர்கள் வந்து தங்கி இருந்து எழுதுவதற்கான பல நெருக்கடிகளை சந்திக்கிறார்கள் அப்படியானால் இந்த பரீட்சை காலங்களில் அவர்களுக்கான ஏதாவது விசேட வள்ள ஏற்பாடு வள்ளங்களில் வந்து போகக்கூடிய அவர்களுக்கான ஒரு தனியான போக்குவரத்து ஏற்பாடு செய்ய முடியுமா
Certainly, Honorable Speaker, if there is the need for better transport support for these students to travel to Kites, we will look into it.
இந்த காலங்களில் கூடுதலாக நீங்கள் அந்த பிரதேச செயலாளர் அரசாங்கத்தினுடைய உதவியை நாடி அவர்களுக்கு ஒரு சிறப்பான ஏற்பாடு செய்து கொடுக்கணும் என்றது, அதுக்கான ஒரு வழிமுறை ஒரு மெக்கானிசம் என்ற உருவாக்குங்கள் என்பது என்னுடைய இரண்டாவது கேள்வி.
Certainly, we will do so.
ප්‍රසංග තුන ගරු සුරංග රත්නායක මහතා කුෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා ඇසීමට. ප්‍රසංග හතර ගරු කේ කාද මස්තාන් මහතා කුෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා ඇසීමට. ප්‍රසංග පහ ගරු රොෂාන් අක්මීමන මහතා පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට. දෙවෙනි වටය ප්‍රශ්නාංක එක ගරු වෛද්‍ය පద్මනාදම් සත්තිලිංග මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන සහ අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට. ප්‍රශ්නාංක තුන ගරු සුරංග රත්නායක මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා ඇසීමට.
ගරු කථානායකතුමනි, සුරංග රත්නායක මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ටේබල් කරනවා.
ප්‍රශ්නාංක හතර ගරුකේ කාද මස්තාන් මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
අල් ගන්නවා සති දෙකක්.
අහනවා.
ප්‍රශ්නාංක පහ ගරු රොෂාන් අක්මීමන මහතා පරිසර අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, රොෂාන් අක්මීමන මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
ගරු සති දෙකක් අල්ල.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු සිව ඥානම් ශ්‍රීධරන් මහතා.
ගෞරව සභානායකවරුගේ, ගෞරව பிரதம அமைச்சரவர்களே, பிரதம அமைச்சரும் கல்வி உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சருமான மாண்புமிகு கலாநிதி கருணி அமரசூரி அவர்களை என்று கேட்பதற்கு, இலங்கையில் சிங்கள மக்களைப் போல தமிழர்களும் வரலாற்று அடிப்படைகளை கொண்ட இந்த மண்ணுக்கு பூர்வீகமான சொந்த உரித்து கொண்ட தேசிய இனமாகும். விஜயனும் தோழர்களும் இந்த நாட்டுக்கு வரும் முதலே பஞ்ச ஈச்சரங்களுடன் நாகர்களாக இயக்கர்களாக தமிழர்கள் ஈழத்து மண்ணில் வாழ்ந்து வந்தார்கள் என்பதை மகாவம்சம் முதல் ஆய்வாளர்கள் வரை குறிப்பிடுகிறார்கள். போர்த்துக்கேயர், ஒல்லாந்தர், ஆங்கிலேயர் இந்த மண்ணை வெண்வளைப்பு செய்து அதிகார ஆட்சி செய்த போதும் தமிழர்கள் தீரத்துடன் அவர்களுக்கு எதிராக போராடியுள்ளார்கள். குறிப்பாக வடக்கு கிழக்கு மண்ணில் அரசுகள் அமைத்து சங்கிலியன், பண்டாரவன்னியன், பரராஜசேகரன் போன்ற மன்னர்கள் தீரத்துடன் தாயக தேசத்திற்காக போராடியுள்ளனர். நல்ல நாச்சி போன்ற பெண் சித்தரசர்களும் இந்த மண்ணின் விடுதலைக்காக போராடி தங்களை அர்ப்பணித்தவர்கள். 1920களின் பிற்பாடு அநாகரிக தர்மபால, டி பி ஜாஜா போல ஆறுமுக நாவலரும் சைவத்தையும் தமிழையும் காக்க போராடியுள்ளார். ஆனால் இலங்கையில் உள்ள கல்வி அமைச்சின் பாடத்திட்டங்களில் தமிழர் வரலாறு திட்டமிட்டே மறைக்கப்பட்டு வருவதை அவதானிக்க முடிகிறது. வரலாறு, சித்திரம் போன்ற பாடங்களில் தமிழ் மன்னர்களின் பெயர்கள், அக்கால லட்சணைகள், கல்வெட்டுகள் திட்டமிட்டே மறைக்கப்பட்டுள்ளன. 1970களில் தமிழ் வரலாற்று பாடநூல்களில் தமிழரின் வரலாறு ஓரளவுக்கேனும் குறிப்பிடப்பட்டிருந்தது. 1982களில் இலவச பாடநூல் வழங்கும் திட்டம் உருவாக்கப்பட்ட பின் தமிழர்கள் வரலாறு திட்டமிட்டே மறைக்கப்பட்டும் அழிக்கப்பட்டும் வந்துள்ளதை காண முடிகிறது. கடந்த யுத்த காலங்களை பயன்படுத்தி சங்கிலியன், பண்டாரவன்னியன், நல்லநாச்சி, எல்லாளன் போன்ற தமிழ் மன்னர்களின் வரலாறு இல்லாதளிக்கப்பட்டுள்ளதை அமைச்சர் அறிவாரா? ஒன்று, இலங்கையின் விடுதலையில் தீரத்துடன் போராடிய தமிழ் மன்னர்களின் வரலாறு பாடநூல்களில் உட்புகுத்தப்படுமா? இரண்டாவது, கல்வி திட்டத்தில் வரலாற்று பகுதியில் தமிழர் வரலாற்றுக்குரிய தனி அங்கீகாரம் வழங்குவதில் என்ன தடை இருக்கிறது? மூன்று, தமிழர் வரலாற்றின் இலட்சணைகள், கல்வெட்டுக்கள், ஓலைகள் இந்நாட்டில் பாதுகாப்பாக பேணப்படுகின்றதா? நான்கு, சங்கிலியன், பண்டாரவன்னியன், நல்லநாச்சி, எல்லாளன் போன்ற மன்னர்களின் வரலாறுகளை தமிழ் வரலாறு சித்திர பாடங்களில் இருப்பதற்கு தங்களால் உறுதிப்பாடு தர முடியுமா?
கரு கதாநாயக துமனி, பலவெனி பிரஷ்னே, தனட கிரியாத்மக வன இத்திஹாச விஷய தனட கிரியாத்மக வன இத்திஹாச விஷய நிர்தேசிய துல දෙමළ ජාතික රජවරුන් පිළිබඳ අන්තර්ගත කර ඇත. 10 වන ශ්‍රේණියේ 7 වන පාඩමේහි
යාපනය සහ වන්‍යවරු පිළිබඳ පරිච්ඡේදයක් වෙන්ව ඇත. එමෙන්ම 10 ශ්‍රේණියේ 10 පාඩමේ යාපනය රාජධානිය පිළිබඳ පරිච්ඡේදයක් වෙන් වී ඇති අතර එහි සංකිරි රාජ්‍ය සමය පිළිබඳ අන්තර්ගත වී ඇත. ගරු කථානායකතුමනි, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපි දැනට 6 වසරට ඉතිහාසය පිළිබඳ අලුත් නිර්දේශය අනුව සකස් කරගෙන තියෙනවා. එතන 6 ශ්‍රේණියේ සංකිරි රජුගේ රජමාලිගේ පින්තූරයක්ද අන්තර්ගත කර ඇත. 2, ඉතිහාසයේ 1 ලෙස මිස ලෙස පාසල් සිසුවන් වෙත සිංහල ඉතිහාසය දෙමළ ඉතිහාසය ලෙස බෙදා වෙන්කර ඉගෙනීම් ක්‍රියාවලිය සඳහා යොදා ගන්නේ නැත. අපි ශ්‍රී ලාංකික ඉතිහාසය කියලා තමයි ගරු කථානායකතුමනි එතන ඉගෙන උගන්වන්නේ. එතන විවිධ අප කාල පරිච්ඡේදවල රජවරුන් ඒ රාජ්‍යයන් පිළිබඳ උදාරවන්ට උගන්වනවා. 3, ශ්‍රී ලංකාවේ ඉතිහාසය සුරක්ෂිත කිරීම සහ ප්‍රදර්ශනය කිරීමේ පුරෝගාමියා ලෙස ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් දමිළ ඉතිහාසය ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රදර්ශන මැදිරි තුළ ඉඩකඩ වෙන්කොට ඇත. කොළඹ කෞතුකාගාරයේ ශිරා පුරාවස්තු මැදිරිය තුළ දෙමළ ටැම් ලිපි 4 සහ පුවරු ලිපි 2 ප්‍රදර්ශනය කොට ඇත. මෙම ලිපි උතුරු ඉන්දියාවේ රාජරාජ සහ රාජේන්ද්‍ර අධිරාජයන්ගෙන් මෙරට නියෝජිතයන් විසින් සහ උතුරේ ආර්ය චක්‍රවර්ති පාලකයන් විසින් පිහිටුවා ඇති ලිපි වේ. තවද කොළඹ ජාතික කෞතුකාගාරය සතුව ඇති දමිළ සෙල් ලිපි පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් මහාචාර්ය එස් පද්මනාදන් විසින් රචනා කොට ඇති අතර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශය මගින් අලෙවි කිරීමද සිදුවේ. එසේම හින්දු ආගමට අයත් ශිව පාර්වති නටරාජ් සුන්දර මූර්ති ඇතුළු තවත් බොහෝ ශෛලමය හා ලෝකඩ පිළිම සහ මූර්ති කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට ඇති ආකෘති අතර වේ. මීට අමතරව යාපන රාජ්‍ය තුළ භාවිතා වූ සේතු කාසි එකතුවක් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් සුරක්ෂිතව ගබඩා කොට ඇත. තවද කොළඹ ජාතික කෞතුකාගාරය සතු සංගම් යුගයට අයත් චෝල හා පාණ්ඩ්‍ය කාසි පිළිබඳ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සහ සෙනරත් වික්‍රමසිංහ විසින් රචිත ග්‍රන්ථයක් සංරක්ෂණය කර තිබේ. දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත ග්‍රන්ථ සහ සංගරා තුළද මේ සම්බන්ධ විවිධ ලිපි පළ කර තිබේ. මීට අමතරව මීට අදාළ ලේඛනයන් යාපන කච්චේරි ලේඛන කාණ්ඩ 20 යටතේ පුස්තකොළ පොත් පෙට්ටි 20 තැන්පත් කර ඇත. 4, චිත්‍රකලා විෂය ප්‍රායෝගික කලා නිර්මාණ ක්‍රියාකාරකම් සහ විශිෂ්ට කලාකෘති අධ්‍යයනය කිරීම වලින් යුතු විෂයකි. විෂය සකස් කිරීමේදී විශේෂයෙන්ම සර්වජාතික සර්වආගමික සර්වබෞමික කලාකෘතීන් ඇතුළත් ජාත්‍යන්තර ප්‍රමිතීන් හා කුසලතා සලකා බලන ලදී. ඒ අනුව චිත්‍රකලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මේ පිළිබඳ වඩාත් අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම කලාකෘති අධ්‍යයනයට යොමු කිරීමේදී සාම්ප්‍රදායික හා නූතන කලා නිර්මාණ අධ්‍යයනය සඳහා අවස්ථාව සලසා ඇත. සාම්ප්‍රදායික කලා නිර්මාණ ලෙස ලංකාව, ඉන්දියාව සහ යුරෝපය ආශ්‍රිත විවිධ කලා වකවානුවල නිර්මාණය වූ කලාකෘතිවල තෝරා ගැනීම අතර ඒවා කලාත්මක ලක්ෂණ අධ්‍යයනයට යොමු කෙරේ. උදාහරණ වශයෙන් ඉන්දියාවේ ඉන්දු නිම්නයේ සිට ගුප්ත, පල්ලව, චෝල, මොගල් සහ රාජ්පුත් ලෙස හඳුන්වා ගන්නා විවිධ වකවානුවලට අයත් කලා නිර්මාණත්, ඒවා ලාංකීය නිර්මාණ සඳහා ආභාසය වූ ආකාරයත් චිත්‍ර කලාව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අන්තර්ගත කර ඇත. එමෙන්ම දකුණු ඉන්දියානු කලා ආභාසය සමග පොළොන්නරුව ශිව දේවාලය, හින්දු මූර්ති නිර්මාණ හා ඒවායේ ආභාසයෙන් බෞද්ධ නිර්මාණවල සිදු වූ වෙනස්කම් සහිත කලා ආකෘතික ප්‍රදක්ෂණයක් විෂය අන්තර්ගතය සඳහා ඇතුළත් කර ඇත. නූතන කලා නිර්මාණ ගැන අධ්‍යයනයේදී දෙමළ නිර්මාණ ශිල්පීන් දෙස තාවඩි මුත්තයියා තුරේසාමි, පෙරියතාම්බි සුබ්‍රමාණියම්, කේ කනක සභාපති, ඒ මාක්, ශිවනාන සුන්දරම් රමණී වැනි ශිල්පීන්ගේ නිර්මාණද ඇතුළත් කර ඇත. මේ සියලුම නිර්මාණ හඳුන්වා දීමේදී සිංහල, දෙමළ, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ලෙස වාර්ගික හඳුන්වා දීමකින් තොරව ශ්‍රී ලාංකික කලා නිර්මාණ හා කලා ශිල්පීන් ලෙස පුළුල් දැක්මකින් යුතුව විෂය නිර්දේශය සඳහා ඇතුළත් කර ඇත. 2015 වර්ෂයේ සිටම හඳුන්වා දෙන ලද චිත්‍රකලා විෂය නිර්දේශ හා විෂය අන්තර්ගතය සහ ගුරු නිමාර්ගෝපදේශ සැකසීම සඳහා චිත්‍ර කලාව හා සම්බන්ධ දෙමළ විද්වත් නියෝජනයන් හා අනුමැතියක් සමග සම්පත්දායකින්ද ලබාගෙන ඇත. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කරන ලද චිත්‍රකලා විෂයමාලා ද්‍රව්‍ය, විෂය නිර්දේශ, මොඩියුල සහ ගුරු මාර්ගෝපදේශ නැවත පරීක්ෂා කිරීමේ සමාලෝචන මණ්ඩල සඳහාද චිත්‍රකලා විෂයට අයත් දෙමළ මාධ්‍ය විද්වත් නියෝජනයක් සහිතව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පවතී.
ගරු මන්ත්‍රීතුමා,
ගෞරව ප්‍රධම අමචරවරුලි, உங்களுடைய நீண்ட விளக்கத்துக்கு என்னுடைய நன்றிகள். மிக முக்கியமாக நீங்கள் சொன்ன விளக்கத்தில் ஒரு சின்ன திருத்தம். பாண்டிய மன்னர்கள், சோழ மன்னர்கள் சங்ககாலம் அல்ல, தமிழர் வரலாற்று காலம் என்பது சங்ககாலம், சங்கமருவிய காலம், சோழர் காலம், சங்ககாலம், சங்கமருவிய காலம், சோழர் காலம், அதற்கு பின்னர் நாயக்கர் காலம், நாலு காலங்களாக இருக்கிறது. அதில் சோழர் காலம்தான் பாண்டிய மன்னர் அல்லது சோழ மன்னர்கள் ஆண்ட காலம். ஆகவே இந்த ராஜராஜ சோழன் காலம் என்பது சோழர் காலத்துக்குரியது. இதிலே மிக முக்கியமாக நான் இதில் விவாதம் அல்ல, கூடுதலாக தமிழர்களுடைய வரலாற்று அடையாளங்கள், தமிழர்கள் இந்த மண்ணிலே ஆண்ட ஆட்சி புரிந்ததுக்கான வரலாறு, குளக்கோட்ட மன்னன், வரராஜசேகரன், சங்கிலியன், பண்டாரவனியனுக்கு கேப்டன் பண்டாரவனியன் என்ற ஒரு ரேங்க், ஒரு பட்டத்தை கூட பிரித்தானியர்கள் வழங்கியிருந்தார்கள். ஆனால் இப்பொழுது அந்த கல்லை கூட புரிஞ்சு எறிந்து விட்டார்கள். அவை இந்த வரலாறுகள் மீண்டும் இந்த மண்ணிலே பாட புத்தகங்களில் இருந்தது. நான் 1973 படிக்கிற பொழுது பண்டாரவன்னியன் பற்றிய ஒரு பாடப்பரப்பு இருந்தது, சங்கிலியன் பற்றிய தனியான பாடப்பரப்பு தமிழில் இருந்தது. அவை திரும்பவும் உள்வாங்கப்பட வேண்டும் என்பதே எங்களுடையதும். தமிழர்களுக்கான, தமிழருடைய வரலாற்றுக்கான சரியான அடையாளமாக ஒரு பகுதியை நீங்கள் உருவாக்க வேண்டும், வரலாற்றிலே கொண்டு வர வேண்டும் என்பதை நான் வலியுறுத்துகிறேன்.
Thank you, Honorable Speaker. We will take the comments made by the Honorable Member into consideration and submit. As you know, it's education experts who develop the curriculum and review the modules. We will convey your concerns to that course team. Of course, when we present history, we present it as Sri Lankan history, and we look at the different periods in that context, and all of what the member said, the Honorable Member said, we will take into consideration. We present it as Sinhala, not as Sinhala, Tamil, Muslim history, but as Sri Lankan history, which includes all of these elements. Thank you, Honorable Speaker.
Pudgalika pahadri kirim garu Ravi Karunanaga mantrituma.
Uti Kathanayakathumani, Honorable Speaker. I rise to bring a notice on a serious matter concerning a violation of my rights and seek your leave to make a personal explanation in terms of Standing Orders 27-8. I must confess at this moment, Honourable Prime Minister, there is no relevance at all to you, because it's only a rectification of an injustice that has happened to me, and I would like to, so it's not a privilege, but only a personal explanation. Honourable Speaker, on the 26th of November 2025, during answers given to the House relating on the to the 2015 Treasury bond issue, a matter pending before court for nearly 5 years, the Honourable Prime Minister made a statement that had effect of attributing a ministerial responsibility to me in a manner that is factually incorrect, misleading and damaging to my reputation as a Member of Parliament. In her response, the Honourable Prime Minister stated that her position regarding those responsible for central bank bond transactions was based on recommendations contained in the report of a Presidential Commission of Inquiries. Although that is precisely the second question posed to the Honourable Prime Minister, she, instead of answering the same, has unfortunately stated something else. Even though she did not expressly say that the Central Bank came under the Minister Ravi Karunanayake, the clear implication of her answer, particularly when citing the piece, the Presidential Commission of Investigation, was that I bore ministerial responsibility for Central Bank and its actions during that period. This implication is entirely incorrect, unsupported by the Presidential Commission of Inquiry, and directly contradicted by the official Gazette notification issued under Article 44(1) of the Constitution. And I think it is time that I got to rectify this, and I appreciate the question that was answered. According to the Prime Minister's response, I was described as the Minister in charge of Finance during the time of the alleged bond transaction, suggesting that ministerial authority over commercial banks rested with me. This is false. It is misrepresented my official role misleads the House and prejudices ongoing judicial proceedings. Honourable Speaker, at no point during my tenure as Minister of Finance, I was assigned the subject of Central Bank of Sri Lanka. The first time I'm publicly mentioning this, at no given time, I was assigned the subject. The Constitutional Administrative Record Gazette is unambiguous. The Central Bank has historically and at all times been under the Minister of Finance, except exceptionally during the period where I held that office. I did not exercise ministerial oversight over the Central Bank, the Monetary Board, or its regulatory actions during my tenure. Ministerial oversight on Central Bank had been assigned to Prime Minister and the Minister of National Policies and Economic Affairs, Honourable Ranil Wickremesinghe. Cabinet records, gazette notifications, and administrative circulars confirm this position beyond any doubt. Similarly, commercial banks at time in question fell under the purview of Minister of Public Enterprises, Honourable Kabir Hashim. His portfolio included state banks, commercial banks, Bank of Ceylon, People's Bank, National Savings Bank, SME Bank, and bank governing functions. Honourable Speaker, I must acknowledge that former President, and I acknowledge with thanks, Honourable President Ranil Wickremesinghe on many occasions has spoken of this matter, and the last being 2nd of May 2025 on a media interview, which he very categorically assumed that he was fully in responsibility. I must also say that Honourable Sunil Hanunhetti also was the chairman of COPE. He also would bear testimony to what I was basically saying. Honourable Speaker, in conclusion, the Honourable Prime Minister stated that her answer was grounded on the recommendations contained in the report of Presidential Commission of Inquiry. This is factually incorrect and misleading, for Presidential Commission of Inquiry in the entire report did not find me guilty of anything or find me wanting in any way whatsoever. Thank you, Honourable Speaker.